සාකච්ඡා කරන්න හරි
ගැටලු තියෙනවා.
භාවනාවලදී සමාධිය වඩනවා, සාකච්ඡාවේදී ප්‍රඥාවයි. බුදුදහම දකින්න පුළුවන් ප්‍රඥාවයි. බුදු කෙනෙක් දේශනා කළේ මොනවාද කියලා නුවණින් දකින්න. ප්‍රඥාව දිනු කිරීමෙන් තමයි ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පැත්ත මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒකට නුවණින් දකින්න. සමාධියෙන් විතරක් බෑ ඒක. සමාධිය උදව් කරගන්න ඕන නුවණ වඩන. බුදු කෙනෙක් පෙන්වන්නේ මොකද්ද? බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දුක. දුකට හේතුව දුක්ඛ නිරෝධය. නිරෝධ කරන මාර්ගය චතුරාර්ය සත්‍ය. මෙන්න මෙහෙම ධර්මතාවයක් අවබෝධ කරගත්තා. මේක පෙර නොයසු විරුද්ධ ධර්මතාවය. උද්දේයන සුපේසු ධම්මේසු කියලා තමයි බුදු කෙනෙක් ලෝකයාට දේශනා කරන්නේ. මේක පෙර නොයසු විරුද්ධ ධර්මතාවය. ඒක අපේ වචනෙන්නේ බුදු කෙනෙක්ගේ වචනේ. පෙර නොයසු විරුද්ධ ධර්මතාවයක් තමයි දුක්ඛ සත්‍ය කියලා දෙයක් කියන්නේ. ඒක මේක කලින් දැනගෙන හිටිය දෙයක් නෙමෙයි. නොයසු විරුද්ධ ධර්මතාවය. දුක කියන්නේ දුකට හේතුව කියන්නේ මේක පෙර නොයසු විරෝධර්මතාව. දුක නිරෝධය කියන්නේ මේක පෙර නොයසු විරෝධර්මතාව. උද්දේ අනවිසු තේසු ධම්මේසු දුක නිරෝධ කරන මාර්ගය කියන එකත් පෙර නොයසු විරෝධර්මතාවයි. නොයසු විරෝධ කියනකොට මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්, ධර්මයෙක් වෙන්න පුළුවන්, ආරයෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්. කිසියම්ම කෙනෙක් පෙර නැසු විරු ධර්මතාවය තමයි අවබෝධ කරගත්තා කියන්නේ. දැන් ඔයගලන්ට දුක පෙර නැසු විරු ධර්මතාවයක්ද? නැහැ. දුක හොඳට අත්දකින්න. ඈ? දැන් ඔය විඳින දුක අපි ආගමේ කෙනෙක්ගෙන් අහුවොත් එයා අත්දකින්නවද නැද්ද? එයාට නැද්ද ඒ දුක? ඔය දන්නවා කියන දුක. මොකද්ද දන්නවා කියන දුක? ලෙඩ වුණහම දුකයි, මැරෙනකොට දුකයි, වයසට යනකොට දුකයි, ප්‍රියංගෙන් වෙන් වෙනකොට දුකයි, ප්‍රියන් හා එකතු වෙනකොට දුකයි, කැමති දේන ලැබෙනකොට දුකයි. දැන් ওই ටික අපි අහුවොත් ක්‍රිස්තියානි කෙනෙක්ගෙන් හරි මුස්ලිම් කෙනෙක්ගෙන් හරි ලෙඩ වෙනකොට දුකයිද, වයසට යනකොට දුකයිද, මැරෙනකොට දුකයිද, ප්‍රියංගෙන් වෙන් වෙනකොට දුකයිද, ප්‍රියන් හා එකතු වෙනකොට දුකයිද, කැමති දේන ලැබෙනකොට දුකයිද, ඒගොල්ලෝ නැහැ කියයිද? දැන් මේ දුක එහෙනම් පෙර නොයසු විරු ධර්මතාවයද? බුදු කෙනෙක් අමුතුවෙන් හොයා ගන්න ඕන ධර්මතාවයද? බුදුහාමුදුරුවෝ කියන්නේ මම අවබෝධ කළේ පෙර නොයසු විරු ධර්මතාවය. අපි හිතාගෙන ඉන්න අපි දන්නවා. නේද? දුක දන්නවා, දුක නැති කරගන්න තමයි දන්නේ. ඉතින් යනවා තැන් තැන් වල. එකෙන් තත්ේ මොකටද දුක නැති කරගන්න? ඔය කියන දුක නම් නැති කරන්න මම දන්නේ නැහැ. ලෙඩ වෙන එක නවත්තන්න, වයසට යන එක නවත්තන්න, මැරෙන එක නවත්තන්න පුළුවන් නම් කොහට හරි ගිහිල්ලා හොයාගන්න. පුළුවන් වෙයිද ඔක නවත්තන්න? මේ ශරීරයේ තියෙනකන් ලෙඩ වෙන එක නවත්ත ගන්න පුළුවන් වෙයි. තියෙන බොහොත් ටික ඔක්කොම අරන් බීලා බලන්න ලෙඩ වෙන එක නවතිවි. ඕන තරම් අපි ඉන්නවානේ දැන් ස්පෙෂලිස්ට්ලා ඔක්කොම ටික කන්සල්ට් කරලා බලන්න. පුළුවන්ද කියලා සහතිකයක් දෙන්න ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්ද කියලා? ඉන්න හොඳම එක්කෙනාව ගිහින් හම්බ වෙලා කීයක් පියදම් කළත් කමන්නේ ලෙඩ වෙන්නේ නැත්නම් හොඳ නේ. තියෙන ටික ඔක්කොම දුන්නත් කමන්නේ. පුළුවන් වෙයිද එහෙම කියන්න පුළුවන් එක්කෙනෙක් ඉඳීද? කියන්නේ නම් මම අරේ ළඟට යන්නේ මෙයා ළඟට යන්නේ නේ. ලොකුවට කියනවා. පුළුවන්ද මම මන්නේ? එක ලෙඩක් නොවේ කියලා කියන්න පුළුවන්ද? ඊට පස්සේ තමයි දුවන්නේ නම් හැබැයි. නේ? වයසට යන එක නවත්තලා දෙන්න ඔය කාට හරි පුළුවන්ද? මැරෙන එක නවත්තන්න. ඔය එකතු කරගන්න ඒවට නැත්නම් ඔය යන එක එක්කෙනා ළඟට ගිහිල්ලා පුළුවන් වෙයිද? භාවනා කරන්න ඉන්නෙත් ඕකට නේද? පුළුවන් නම් ලෙඩ වෙන එක නවත්ත ගන්න, වයසට යන එක නවත්ත ගන්න, මැරෙන එක නවත්ත ගන්න, අපදින එක නවත්ත ගන්න තමයි භාවනා කරන්න. නැවත බලයක නේද? මරුණයින් පස්සේ නැවත උපදින්න නැතුව ඉන්න ඒකට තමයි භාවනා කරන්නේ. ප්‍රඥාව දියුණු කරගෙන නැවත උපදින්න නැතුව අවබෝධ කරගෙන ඔක්කොම කරන්නේ මොකටද? නැවත උපදින්න නැතුව. එතකොට නැවත උපදින්නේ කොයි වෙලාවේද? උපදිනවනම් කොයි වෙලාවේද? මැරිච්ච ගමන්. මැරෙන්න කලින් පුළුවන් ආයෙ උපදින්න? බැ. එතකොට ඔය කියන නිවන ලබන්නේ ජීවත්ව ඉඳිද මැරුණාම? නෑ, ආයෙ උපදින්නේ කොයි වෙලාවේද? ජීවත් වෙද්දී ආයෙ උපදිනවා. කොයි වෙලාවෙද ආයෙ උපදින්නේ? උපදින්න නම් මැරෙන්න වෙනව නේද? ඈ, දැන් ආයෙ උපදින්න නැතුව ඉන්න නම් මේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නේ ඒක වෙන්නේ ජීවත් වෙද්දීද මැරුණයින් පස්සේද? ආයෙ උපදින්න නැත්නම් අවබෝධ කරන්නේ ජීවත් වෙද්දී උපදින්නේ නැත්තේ? අවබෝධ කරගන්න පස්සේ නේද? ඈ? මරුණයින් පස්සේ තමයි උපදින්නේ නැතුව ඉන්නේ නේද? නැද්ද? මේ පොයෙන නිවන මොන වගේ දෙයක්ද? තේරුම් ගන්නවා. නිවන අවබෝධ කර ගන්න ඕන. ඒක නිවන මොකක්ද ඇහුවාම කියන ආයෙ උපදින්නේ නැහැ කියලා. ආයෙ උපදින්නේ නැත්තේ ජීවත් වෙද්දිද මරුණහම? මරුණයින් පස්සේ උපදින්නේ නේද? එතකොට ඔබ මරුණයින් පස්සේ ලබන නිවනක්ද ජීවත් වෙද්දි ලබන නිවනක්ද? නිවන කියන්නේ ආයෙ උපදින්නේ නැති එකලු. ආයෙ උපදින්නේ දැන් ජීවත් වෙද්දිම ආයෙ උපදිනාද මරුණයින් පස්සේද ආයෙ උපදින්නේ?
සමාජයේ කර්මයේ හැටියට
මොන හැටියට හරි මං අහන්නේ මරුණයින් පස්සේ උපදින එකද නවත්තන්න හදන්නේ? එහෙනම් තමයි ජීවත් වෙද්දි උපදින එකක්ද නවත්තන්න
හදන්නේ?
නැවත නූපදින්න මරුණයි පස්සේද නැත්නම් මේ ජීවිත ඉදියාද උපදින්නද? ඒ කියන්නේ දැන් ජීවත් වෙද්දී ආයෙ උපදිනවා. කොයි ලෝකෙද උපදින්? අවබෝධයක් ආවොත්. ඔය නැවත නොඋපදින්නේ ඒ ජීවත්ව ඉද්දිද මරණයෙන් පස්සේද?
ජීවත්ව ඉද්දි
ජීවත්ව ඉද්දි ආයුපදින්නේ. මම අහන්නේ නැවත නොඋපදින්නේ. ඒකට නේද දැන් කිව්වේ? දැන් මුලින් කිව්වේ ඔය ළඩ වෙන එක වයසට යන එක මැරෙන එක. දැන් ඒක අතහැරියා. ඕක නවත්ත ගන්න බෑ කියලා. දැන් ආයි උපදින එක. ඇයි ඒක පේන්නේ නැහැ? නෑ මරණයෙන් පස්සේ දෙන්නේ අපි දන්නේ උපදිනවද නැද්ද කියලා කියන්න බෑ. ආයි උපදින. ඔහොම ධර්මයක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ? අන්න දැන් නුවණින් අහන්න. මරුණයින් පස්සේ ලබන නිවනක් ගැනද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ? ඒවා විනාගම් වල නම් එහෙම දේශනා තිබුණා නේ. මරුණයින් පස්සේ එක්කෝ සාරගි එක්කෝ පායි ඒක කාටවත් හොයන්න
බෑනේ.
අපේ නිවන් දකින්නේ මරුණයින් පස්සේ. ඇයි නැවත නූපදින්නේ මරුණයින් පස්සේ? ආයි උපදින එක නම් නවත්තන්න හදන්නේ. ඕක මරණයෙන් පස්සේ ලබන නිවනක්.
ඉන්දද්දි
කරන්නේ. මොකද ඉන්දද්දි ආයි උපදිනවද? ඉන්දද්දි ආයි උපදින්නේ නැහැ. නෑ නෑ, නිවන කියන්නේ ආයි උපදින් නැති එක. ජීවත් වෙයිද කොහොමද? ජීවත් වෙයිද ඉතින්? එහෙනම් අපි ඉක්කොම නිවන් දැකලා නේද උපදින්නේ නැහැ. මැරෙනකන් ආයි උපදිනවද?
මැරෙනකන්
උපදින්නේ. එතකොට දැන් ආයි උපදින්නේ නැහැ කියලා අවබෝධය ලබන්නේ ජීවත් වෙද්දිද මරණයෙන් පස්සේද?
ජීවත්
වෙද්දි. දැන් ආයි උපදින්නේ නැහැ. දැන් ජීවත් වෙනවා. එහෙනම් අපි ඔක්කොම නිවන් දැකලා ඉන්නේ ඉතින්. හරි, මරණකන් ආයි උපදින්නේ
නැහැ.
ආයි උපදින්නේ නැහැ මරණය. ඒක තමයි. ඒක අමුතු දෙයක් කරන්න ඕනේ. මරුණයින් පස්සේ ආයි උපදින්නේ නැත්නම් ජීවත් වෙයිද? ඔව්. දැන් ඒක නම් නැති කරන්න හදන්නේ. ඒක මැරෙන මොහොතේ කරන්න ඕන දෙයක්. දැන් මොකද කරන්නේ?
ඒකට අත්විඳින්න දාගන්නේ දැනෙයි.
අත්තිගාරම් මොනවා හරි දාගෙන මැරෙන මොහොතේ තමයි නිවන් දකින්නේ.
මැරෙන මොහොතේ ඉස්සෙල්ලා නිවන් දකින්නේ.
නිවන් දකින්නවා කියන්නේ මොකද? ආයි උපදින්නේ. ආයි උපදින්නේ මැරුණයින් පස්සේ නะ. දැන් මොකද්ද දකින්නේ? චතුරාර්ය
සත්‍ය අවබෝධ කරගන්න.
දැන් රහතන් වහන්සේ නම් එහෙම නෙමෙයි. රහත්තුනේ මරණ මොහොතේද ජීවත් වෙයිද? ජීවත් වෙයි. නේද? ඒ ජීවත් වෙද්දී ලැබපු අවබෝධයක්. ඒ තමයි රහත්තුනා කියන්නේ නිවන සම්පූර්ණේ තවත් කල යුතු දෙයක් නැහැ. නේද? නිවන කියන්නේ තව විදිහකට දුක ඉතුරු නැතුවම නිරුද්ධයි. ආයි දුකේ ඉතුරුවක් තියෙන්නත් බෑ. අපි දකින්න හදන නිවන නම් මරණකන් ඉතින් ඉතුරුවක් තියෙනවා අර දුකේ. ජීවත් වෙනවා කියන්නේ වයසට යනවද නැද්ද? ලෙඩ වෙනවද නැද්ද? මැරෙනවද නැද්ද? දැන් දුක නැති වෙනවද? ඉතින් කියන රහතන් වහන්සේටත් දුක තිබුණා රහත් වුණා. රහත් වුණාට පස්සේ මැරෙනකම්. දැන් ඕගොල්ලෝ නැති කරන්න හදන දුක මොකද්ද? සංසාර දුක තමයි. ඒක එක වචන වලින් කියනවා බෑ. ලෙඩ වෙන එක නම්, වයසට යන එක නම්, මැරෙන එක නම්. දැන් තේරෙන්නේ නැති වචන ටිකක් කියවහම හරි. තේරෙන්නේ නැහැ. ගෑන සිංහලෙන් ඇහුවහම ලෙඩ වෙන එකද ආයතට යන එකද මැරෙන එකද වෙන වෙන වචන ටිකක් කියනවා මේ අහන එකට උත්තරේ දෙන්නේ මොන භාෂාවෙන් දෙමළෙන් කියුවත් ඔය ටිකනේ කියන්නේ දැන් පාලියෙන් කියේ සිංහලෙන් කියුවේ යාති ජරා ව්‍යාධි මරණ උත්තර බර වචන ටිකක් දාලා කියයි ඒක මොකද තේරුම මොනවද කියන්නේ ආයතන ආයතන වෙන භාෂාවකින් කියුවත් ඔය ටිකම මං කියවන සංදේහ කොහොමද කරන්න ඕනේක නෙමෙයි අහන්නේ නිවන් දකින්නේ කොහොමද කියලා නෙමෙයි අහන්නේ නිවන් දැකීම කියන්නේ මොකක්ද නිවන දුක ඉතුරුවක් නැතුව නිරුද්ධ වෙන්න ඕන රහත් වුණා ආයේ තව ටිකක් ඉතුරු වෙලා නම් රහත් වෙලා නැහැ නේද දුක්ඛ නිරෝධය කියන්නේ නිවන කියන්නේ ආයේ ඉතුරු නැතුවම නිරෝධ වීම දුක දුකට හේතුව දුක්ඛ නිරෝධය නැත්නම් නිවන කියනකොට ආයේ ටිකක් ඉතුරු වෙලා මැරෙන කන් ටිකක් ඉතුරු වෙලා ඊට පස්සේ තව නිවනක් දකින්නවද එහෙම නැත්නම් රහත් වීම කියන්නේම ඉතුරු නැතුවම දුක නිරෝධයයි.
තමයි පරිපූර්ණ
ඉතුරු නැතුවම නිරෝධ වෙන්න ඕනේ නේද? දැන් නිවන් දැක්කොත් බැරි වෙලා හෙට විතර නිවන් දැක්ක කියන මැරෙන්න කලින් දැන් දුක ඉතුරු නැතුවම නිරෝධ වෙන්න ඕන. නිරෝධ වෙයිද ඔයගොල්ලෝ වෙන නිවන? යන්න
බෑ.
අයියෝ හොයන නිවන මරුණායින් පස්සේනේ ආයේ උපදින්න නැතුව ඉන්න නිවන. හොයන්නේ නිවන. දුක නැති කරන්න නෙවෙයි. ආයේ මරුණායින් පස්සේ උපදින්න නැතුව දුක තේරුම් ගත්තද දුක් සමුදය තේරුම් ගත්තද දුක් නිරෝධය තේරුම් ගත්තද මාර්ගය නම් වඩනවා හොගා මොනවට වඩනවා මාර්ගයත් කියන අවබෝධය තමයි නැත්තේ ඔක හේතුවට පිළියම් යදන්නවා මේක හේතුව හොයන්න කලින් දැන් ඵලය දැනගන්න එක දුක තේරුම් ගත්තොත් තමයි දුකට හේතුවක් හොයාගන්නේ. මේ දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දුකට හේතුවක් හොයලා වැඩන්නේ නැහැ. දුක නිරෝධයක් එන දන්නේම නැහැ. මාර්ගය නම් වැඩ. මාර්ගය දන්නවා කොහේ යන මාර්ගයද කියලා දන්නේ නැහැ. ඒ කවුරු හරි කියන එකක් ඉතින් වැඩනවා. එහෙම කෙනෙකුට නිවන් අවබෝධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට උපමාවක් දෙනවා අර යම් තරුණෙක් යනවා ජනපද කල්යාණි හොයාගෙන. මානවි. ජනපද කල්යාණි හොයාගෙන යනවා රටවටේ යනවා. දැන් අහනවා වා දැන් ජනපද කල්යාණි මොන වගේද කියලා දන්නවා. නැහැ. දැක්කොත් අඳුරන්න පුළුවන්ද? දැන් දැන් එනකට හොයාගෙන යන හොයන මාර්ගයේ වැඩනවා නේ මම තැනම හොයයි මකාන උදී හොයයි පැක්කට අඳුර ගන්න දන්නේ හම්බ වෙයිද යාට යහම දෙයක් තමයි දැන් සම්මා දිට්ඨිය නැතුව ඔච්චර මාර්ගයේ වැළුවා හම්බ වෙන නිවනක් නැහැ. හරි දැක්ම නැතුව. සම්මාදී කිය කියන්නේ හරි දැක්ම. නිවැරදි දැක්ම. නේද? නිවැරදි දැක්ම කියන්නේ දුක කියන්නේ මේකයි, දුක්ඛ සමුදය දුකට හේතුව මේකයි, දුක නිරෝධය කියන්නේ මේකයි, මාර්ගය කියන්නේ මේකයි කියලා. හරි අවබෝධයක්. නිවැරදි දැක්මක් තියෙනවා. ඒ අවබෝධය නැතුව ඉතින් මාර්ගයේ වැඩුවට හම්බ වෙයිද කියලා නම් දන්නේ නැහැ. මොකද වැඩ වැඩ ඉදී. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන දුක පිරිසිඳ දකින්න. දුක පිරිසිඳ දකින්න නැතුව නිවනක් නම් ලැබෙන්නේ නැහැ. දුක පිරිසිඳ දකින්න කෙනාට පිරිසිඳ දකින්න නම් ඇත්ත ඇති හැටි දකින්න ආවෝදද? දුක මොකද්ද කියලා දන්නේ නැතුව දුක නැති කරන්න තවත් දුක් විඳිනවා විතරයි. නේද? අවබෝධ කරගන්න තියෙනවා මේ දුකයි කියන්නේ. ඒකට උදව් වෙන්න ධර්මයේ දේශනා කරලා තියෙනවා. ජාතිය නිසා දුක හට ගන්න පුළුවන්. ව්‍යාධිය නිසා ලෙඩ වෙන නිසා දුක හට ගන්න පුළුවන්. ජරාව නිසා වයසට යෑම නිසා දුක හට ගන්න පුළුවන්. මරණය නිසා දුක හට ගන්න පුළුවන්. ක්‍රියාවෙන් වෙනවීම කියන්නේ දුකක්. අක්‍රියන් හයත් වීම කියන්නේ දුකක්. කැමැති දේ නොලැබීම කියන්නේ දුකක් කියලා දේශනා කරනවා. දේශනා කරලා තියෙනවා නෑ කියලා නේ. හැබැයි දැන් අපි රහත් වුණා කියන්නේ ওই ටික නැති කර ගැනීමද අපි හිතන මට්ටම. ওই ටික ඔක්කොම නැති කර ඉතුරුවක් නැතුව නැති වෙනවා. ওই ටික කොහම හරි නම් ඉතුරුවක් නැතුව නැති වෙනවා. රහතන් වහන්සේගේ ওই ටික නැද්ද?
නෑ.
වයසට යන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? මොනවද නිරුත් වෙලා
තියෙන්නේ?
ආයතන කතාවක් කිව්වේ නැහැ නේ ඉස්සෙල්ලා දුක කියනවා. ආයතන ගැන කතා කරා. දුක 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 නැති කරන්න දුකයි කියලා මොකක්ද දැම්මම කියනවා. ජරාවට යන එක, වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක. දුක නැති කිරීම ගැන අහනකොට කියන ආයතන ගැන මොනවද කියන්නේ? ආයතන ගැන කතා කරන්නේ නෑ, දුක ගැන කතා කරන්නේ. ඈ? පංච උපාදාන ස්කන්ධේ දුකයි කියලා දේශනා කරලා තියෙනවා. සංකීපේන පංච උපාදාන ස්කන්ධ දුක්ක. දුක හරියට දැක්කම ඒ දුක්ඛ පිරිසිඳ දකින්න කියන්නේ ඒකයි. දැන් දුක්ඛ සත්‍යය පෙර නොයසු විරුද්ධ ධර්මතාවයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පුබ්බේ අනනසුපේසු ධම්මේසු. ධම්මචක්කප්පවත්තන සූත්‍රය එහෙම දේශනා කරලා තමයි මේ දුක්ඛ සත්‍යය කියලා දෙයක් තියෙනවා කියලා පෙර නොයසු විරුද්ධ ධර්මතාවයක් අවබෝධ කළා. අපි ඉතින් පෙර ඇසු විරුද්ධ ධර්මතාවෙන් දුක අවබෝධ කරගෙන ඕක නැති කරන්න හදනවා. තව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සසරේ යන සත්වයා දුක දකින්නේ නැහැ. දුක දකින්නේ නැහැ විතරක් නෙමෙයි මේ දුකට සැප කියලා රැවටෙන. දුක දුක විදිහට දකින්නේ නැති එක එකක්. ඒක වෙනම එකක්. මේ මදිවට දුකේ සැපයි කියලා හිතනවා මේ සසරේ යන සත්වයා. එකට උපමාව ගන්න අර දැල්ලට ඇදිලා එන පළ ගැටියෝ වගේ. වැ පළ ගැටියෝ එළියේ සෙල්ලම් කර කර ඉන්න දැල්ලක් පත්තු කරපු ගම පහන් දැල්ලක් ඔක්කොම වැඩ නවත්තලා එනවා දැල්ලට. ඒ ඇදිලා ඉන්නේ දැල්ල දුකයි කියලා හිතාගෙනද සපයි කියලා හිතාගෙනද? සපයි කියන්නේ අතන තමයි සප තියෙන්නේ කියලා ඔක්කොම වැඩ නවත්තලා ඔතෙන්ට එන්නේ. ඇවිල්ලා මොකද වෙන්නේ? පිච්චිලා නැරෙනවා. මේ සැපටදපත් වෙන්නේ දුකටද? දුකටපත් වෙනවා. දැන් දුකටපත් වෙනවා කියලා දැනගෙනද පළගැටිය දැල්ලට ඇදිලා ඉන්නේ? නැහැ. මොකක් කියලා හිතන්නේ? එතන තමයි සැපත. يعني දුක් දෙයි
සැපයි කියලා ගන්න.
සැපයි කියලා හිතන හින්දා තමයි එතන හොයාගෙන. නේද? ඔතන යාති දෙකක් තියෙනවා දැන්. එයාට එතන සැප තියෙනවා කියලා පේන හින්දා තමයි ඇදිලා ඉන්නේ. එහෙම නොපෙනුනා නම් ඇදිලා ඉන්නේ නැහැ. එයා එයාගේ වැඩ කරගෙන ඉඳි. නේද? සැපයි කියලා හිතෙන හින්දා ඇදිලා ඉන්නේ. අනේ සසරේන සත්‍යය සැපයි කියලා හිතාගෙන ඉන්න සැප පස්සේ යන හින්දා සසරේ යනවා. හැබැයි ඒ සැප කියලා එයාට පේන්නේ ඇත්ත தත්ති දුක. දැන් දැල්ලේ ඇත්තටම දුකටපත් කරනවා. පුච්චලා මරණ බව. නේද? දැල්ලේ නියම සබහා. එතකොට දැල්ලි නියම ස්වභාවය දන්නේ නැහැ. එකක් يعني දුක් දෙයි දුකයි කියලා දන්නේ. දෙවෙනි මුලාව තමයි එතන තියෙන්නේ සැපයි කියලා හිතන බව. දුක් දෙයි දුකයි කියලා ඇත්ත ඇති හැටියට නොදන්න බව එකක්.
සැපයි
කියලා එහෙම නොදන්නවා වුණාට ඔතෙන් ඇදිලා එන්න හේතුවක් නැහැ. ඇදිලා එන්නේ එතන තියෙන්නේ සැපමයි කියලා තියෙන දැඩි විශ්වාසය. ඒ හින්දා තමයි දැල්ලට තණ්හා කරලා දැල්ලට මැදිලා ඉන්නේ. අනිත් ඔක්කොම අතහැරලා දැල්ල දිහාවටමයි ඇදිලා ඉන්නේ. ඇයි? එතන තමයි සැප තියෙන්නේ කියන මුලාව. දුක් දේ සැප විදිහට පේන මුලාව. මොනවයි දුක් දේ සැප විදිහට පේන මුලාව හින්දා තමයි මේ සත්‍යය සසරේ යන්නේ. සසරේ ඇත්ත තත්ති දුකයි. දුකයි කියන එක තේරෙන්නේ. ඒ මදිවට මේක සැපයි කියලා හිතලා ඇලෙන. දැන් ඔය කිව්වට ආයුපදින්න ඕනේ නැහැ කියලා බලන්න ඕන මැරෙන මොහොතක එහෙම කිව්වොත්. දැන් ඇහැ පේන්නේ නැති වෙනකොට ඇහැක් තියනවා ඕනද ඇහුවෝ?
ඕනේ කියලා.
ඒ කාරියයිද ඕන කියයි?
ඕනේ
කන ඇහෙන්නේ නැති වෙනකොට ඇහෙන කනක් තියනවා දෙන්නද ඇහුවොත් කවුරු හරි ඒ කාරියයිද ඕන කියයි? නාසය වැඩ කරන්නේ නැහැ, වැඩ කරන නාසයක් තියනවා දෙන්න. දිව වැඩ කරන්නේ නැහැ, වැඩ කරන දිවක් තියනවා දෙන්න. කය වැඩ කරන්නේ නැහැ, වැඩ කරන කයක් තියනවා දෙන්න. දැන් මැරෙනකොට වෙන්නේ ওই ටික. ඇහැ වැඩ කරන්නේ තියනවා, කන වැඩ කරන්නේ තියනවා, නේද? නාසය වැඩ කරන්නේ තියනවා, දිව වැඩ කරන්නේ තියනවා, කය වැඩ කරන්නේ තියනවා. නේද? මම ওই ටික වැඩ කරන්නේ නැති වෙනකොට කවුරු හරි ඉඳන් අහනවා මෙන්න මේ වැඩ කරන ටිකක් තියනවා. ඕනද? එපා කියයිද පැනලා අල්ලගනියි. පැනලා අල්ලගනියි ඔන්න ප්‍රතිසන්දිය. දැන් ඒව අල්ලගන්නේ මොකද? එතන තමයි සැප. ඇහෙන් දකින්න එක තමයි සැප. කනෙන් අහන එක තමයි සැප. නාසයෙන් ගඳ සුවඳ වදින එක තමයි සැප. දිවෙන් රස විඳින එක තමයි සැප. කයෙන් ස්පර්ශ ලබන එක තමයි සැප. කොහොම හිතන හින්දා නේද ඒවා අල්ලගන්නේ? ඒව පස්සේ ඉලවන්නේ අර පළඟෙටිය දැල්ලට පනිනවා වගේ. නේද? ඔව් කැමැත්ත ඇති වෙන්නේ එතන තමයි සැප තියෙනකොට ඒකට කැමැත්ත. නේද? දැන් බලන්න මැරෙනකොට මේ ටික අක්‍රිය වෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය. නේද? අක්‍රිය වෙනකොට පේනවා අන්න ඕවා ටික ක්‍රියා කරන තැනක් තියෙනවා. දකින්න පුළුවන් ඇහක් තියෙනවා, අහන්න පුළුවන් කනක් තියෙනවා, නාසයක් තියෙනවා. හරියට අර පළඟැටියට උන්න කරවලේ ඉන්නකොට දැල්ලක් පේනවා වගේ. හරි? දැන් මොකද වෙන්නේ? පළඟැටිය හිතනවා නම් දැල්ලේ තමයි සැප තියෙන්නේ කියලා. අපිත් හිතනවා නම් ආයතන ටිකේ තමයි සැප තියෙන්නේ කියලා. මොකද වෙන්නේ? ඇදිලා යනවා. දැන් ඔන්න ඔය ඇලීම තියනකම් උපදින්න නැතුව ඉඳීද? අනේ මට උපදින්න ඕනේ නැහැ කිය කියා ඔබට තව කොමාරයි. ගිනි ගොඩක් ඇවිල්ලා එනවා. අනේ මේ ගින්දර නිවා ගන්න ඕන කිය කියා වටේම තියෙන දර ටික ගෙනල්ලා දාන. මට ඕන මේ ගින්දර නිවා ගන්න කියලා කියන්නේ. කරන්නේ මොකද්ද? වට විදේ තියෙන ඔක්කොම විදේ නේම ගෙනහැලා ගිනිගොඩට එකතු කරනවා. කියන්නේ නම් මට නම් මේක නිවා ගන්න තමයි ඕන. කරන්නේ තව තව එකතු කර කර ගෙනත්. අපි කරන්නේ මේ ආයතන වලින් තව තව ආස කර කර එකතු කරනවා. කියන්නේ නම් මට නම් මේ ආයතන ටික එපා. ආයෙ උපදින්න ඕනේ නැහැ කියන්නේ ඒකනේ. ආයතන ටික එපා කියන එකනේ. කතාවට ගියේ ආයෙ උපදින්න ඕනේ නැහැ. දැන් එහෙට ඉන්නේ නැති වුණොත් යන්නේ නැද්ද දොස්තර හොයාගෙන?
සත්‍ය වෙන්නේ
මරණ කොට ඇහක් දුන්නොත් එපා ගියයි. ඔන්න නොවනින් හිතන්නවා. ඈ මේ මොහොතේ අපි ඇහැට තියෙන තණ්හාව අයින් කරගෙන නැත්තම් ඊළඟ මොහොතේ ඇහැ අල්ලගන්න හදන. ඇහැට තියෙන ආසාව නැති කරලා නැහැ.
අද
කනට තියෙන ආසාව නැති කරලා නැත්නම් ඊළඟ මොහොතේ කනක් අල්ල ගන්නවා. ඒක සුවයි සපයි කියලා හිතන තාක්කල් ඒක අල්ල ගන්නවා. නාසය, දිව, ශරීරය. ඔයත් තියෙන ඇලිීම නැති කරලා නැත්නම් මැරෙන මොහොතේ ඇලිීම නැති කරවයි කියලා හිතන්න බෑ. ඉන්න අල්ල ගන්න. ඔය තමයි උපදිනවා කියන්නේ. කැමැත්ත ඇති වෙන්නෙම ඇත්ත ඇටියට පේන්නේ නැති හින්දා. දැන් පළ ගැටියට දැල්ලට කැමැත්ත ඇති වෙන්නේ ඇයි?
ඒක රසය
නේද? දැල්ලේ ඇත්ත ඇටියට පේන්නේ නැති හින්දා නේද දැල්ල දුකටපත් කරන දෙයක් කියලා පේන්නේ නැති හින්දා. ඒ හින්දා තමයි බුදු ප්‍රඥාන මහසේ දේශනා කරන්නේ. මේ ඇත්ත ඇටියට දකින්නේ නැති කම, මෝඩකම, මුලාව හින්දා සත්‍යය දුක්දේ දුක විදිහට දකින්නෙත් නැහැ. දුක්දේ සැපයි කියලා මුලාවේ. මේක තමයි විපල්ලාසෙ. දුක්දේ සැපයි කියලා දකිනවා මේ සසර යන සත්‍යය. දුක්දේ ඇත්ත తත්වයේ දුකයි කියලා අවබෝධයක් ගන්න නුවණක් නෑ, ප්‍රඥාවක් නෑ. මෝඩකමට පේන්නේ දුක්දේ සැපයි කියලා. ඒක පස්සේ ගිහිල්ලා දුකටමපත් වෙනවා. තව තවත් දුකටපත් වෙනවා. හරි. ඒ හින්දා දකින්න කියන මේ ආයතන ටික පිරිසිඳ දකින්න. ආයතන වලට ඇලෙන එක අල්ලගන්න එක නවත් ගන්නවා. ආයතන පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න කියන්නේ මොකද්ද? ඇත්ත ඇහිටික දකින්න. මේක ඇත්ත தත්ත්වය අවබෝධ කරගන්න. ඇත්ත தත්ත්වය අවබෝධ කරගන්නකම් මුලා වෙලා ඉන්නකම් ඒකේ මුලාවෙන් හිතනවා මේකේ තමයි සත්‍ය තියෙන්නේ. එතකොට ඒකට දෙන කැමැත්ත නැති කරන්න බෑ. එකන් තමයි සත්‍ය තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නකොට ඒකට තියෙන ආසාව නැති කරන්න පුළුවන්ද? බෑ. ආසාව නැති වෙනවා නම් නැති වෙන්නේ ඔතන තියෙන දුකයි. මේ ගින්න කියන්නේ කුච්චන දුකටපත් කරන මරණයටපත් කරන දෙයක් කියන අවබෝධයෙන් තමයි. ඔය අවබෝධය නැකන් වෙන මොනවා කළත් පළ ගැටියා දැල්ලට ඇදිලා යන එක නවත්තන්නේ නැහැ. ඒකට තියෙන කැමැත්ත නැති කරන්න බෑ. තණ්හාව නැති කරන්න බෑ. සංහාව නැති කරන්න පුළුවන් එක විදිහයි දෙන්නේ. කවදා හරි අවබෝධයක් ගත්තොත් ඔය දැල්ලට වැටුණොත් පිච්චිලා නැහැ. දුකටපත් වෙනවා. එදාට දැලි එකක් නෙමෙයි ඕනතරම් පත්තු වෙච්ච දෙයක් මම නම් ඔබට යන්නේ. ඇයි? දුකයි දුකටපත් වෙන්නේ කියලා අවබෝධයෙන් දුක දුක විදිහට ගත්තා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දුක දුක විදිහට අවබෝධ කරන්නේ නැත්ත ඇති හැටියට. නැති දෙයක් මවා ගන්න නෙමෙයි. ඇත්ත ඇති හැටියට දකින්න. දැන් අපි ඇත්ත වහලා මුලාවෙන් අපිට පෙන්වන්නේ නැහැ නේ. ඔය හරි සතුටු දෙයක් කොතන තමයි ඔක්කොම සැප තියෙන්නේ කියලා පෙන්නනවා පෙන්වන්නේ හැබැයි මේක ඇත්ත තත්ත්වේ දුක්දේ. දැල්ල තමයි මේ සැපයි කියලා අපිට මුලාවෙන් පෙන්වන්නේ. පළ ගැටියට පේන මේ පළ ගැටි මානසිකත්වේ තමයි මිනිස්සයා ඉන්නේ. එතකොට දැල්ල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇහැ ඇවිල ගන්නා නදී ඇහිණි ගොඩ. කන ඇවිලිලා තියෙන්නේ ගින්දර. නාසය ඇවිලිලා තියෙන්නේ ගිනි අරන් තියෙන්නේ ගිනි ගොඩ. දිව ගිනි අරන් තියෙන්නේ, කය ගිනි අරන් තියෙන්නේ, මනස ගිනි අරන් තියෙන්නේ. අපි පළගැටිය වගේ ඔබට ආස කරනවා ගින්දර. ආදිත්ත ගිනි අරන් තියෙන ආදිත්ත ආදිත්ත පරයය සූත්‍රයේදී පෙන්නවා ගිනි අරන් තියෙන ආයතන ගිනි වල. ඉතින් අපි පළගැටිය වගේ ওই ගින්දර පස්සේ දුවනවා ගින්දරට තණ්හා කර කර. එතකොට දුකටපත් වුණොත්ද පුදුමේපත් නොවුනොත්ද? දුකටපත් නොවුනොත් තමයි පුදුමේ. පළගැටිය දැල්ලට එන පළගැටියා දුකටපත් උනක්ද පුදුම වෙන්න ඕන පත් නොවුනොත්ද? පත් නොවුනේ. ගින්දරට ආස කරන පළඟැටිය දුකටපත් නොවුනොත් තමයි දුක. පළඟැටියට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආයතන හයම ගිනි අරන් තියෙනවා. ගිනි වලවල්. දැන් අපි පළඟැටිය වගේ ඒකින්න හොඳයි. එතන තමයි සැප තියෙන්නේ. ඒවා පස්සෙම ඒක වුණා. ඒවටම ආස කරනවා. ඒවටම තණ්හා කරනවා. ආයේ ආයේ ඒවම ලබා ගන්න ඒවම පතන ප්‍රාර්ථනා කරනවා. අනේ මට හිතත් ලෝකේ දකින්න හැක් ලැබී යන. තව තව සත් දහන්න කණක් ලැබේ. මට තමයි ප්‍රාර්ථනා. ඇයි? අපි හිතනවා එතන උත්සාහ කරන්නේ ඇයි? එතන තමයි සැප තියෙන්නේ කියලා මුලාවක් ලොකු මුලාවක් තියෙනවා. ඒ ඔය මුලාවෙන් මිදෙන්න විදිහක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. මේ සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දුකටපත් වෙන සත්‍ය. දැන් අපි පළගෙටිය දැක්කහම නිකන් අනුකම්පාවක් ඉනව නේද? අනේ මුගේ මෝඩකමට මේ කිච්චිලා මැරෙනවා. මම බේරන්න ඕන කියලා ඔන්න චිමිනියක් ගන්නවා. දැල්ල වටේට. නැත්තම් දැලක් ගහනවා. මොකටද? මුල්පෑ ඉන්න බැරි වෙයි. දැන් නම් දැල් දාලා කට්ටිය එකතු කරන්න නේද? මදුරු වහිනවා. මරන්න එකතු කරනවා. හැබැයි අනුකම්පාව වෙන කෙනා උන්ව බේරලා වරිනවා නේද? බුදුරජාණන් වහන්සේට මහා අනුකම්පාවක් ඇති වෙනවා මේ සසරේ ගිහින් දුකටපත් වෙන සත්‍යයක්. ඒ අනුකම්පාව හින්දම මහා කරුණාවයි. නුවණ තියෙන කට්ටියට දේශනා කරනවා මේ ඔතන වෙන්නේ මෙහෙම දෙයක්. පරදටි ඔක්කොම කිව්වට පිළිගන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් නුවණ තියනවා නම් ඔන්න කියන දේ අහයි නේද? ඔබ දැල්ලට ගියොත් පිච්චිලා මැරෙනවා කියලා කියද්දි පරදටි 1000ක් විතර අහන එකක් නැහැ. එක්කෙනෙක් ඔතන නුවණ තියෙන කෙනා පොඩ්ඩක් අඩුගානේ බලා ඉඳි අනිත් පළගැටිය දිහා. නේද? මේ වගේ තමයි මේ ධර්ම දේශනා කරාම කොටි ගානකින් එක්කෙනෙක් දෙන්නේ කොන්න තේරුම් ගන්න බලනවා. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇත්ත දෙන්නේ නැති අපිට මෙහෙම සපයි කියලා පෙන්වනට දුකක් වෙන්නේ නැති පොඩ්ඩක් හොයලා බලන්න කියලා. ඔන්න එක්කෙනෙකුට දෙන්නෙකුට ඇති වෙනවා මොකද්ද? ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව තාම අත්දකලා නැහැ. කියන්නේ ඇත්තේ සර්වඥතා ඥාණයෙන් දැකලා ඇත්තම වෙන්නේ ඇති කියලා පොඩි ශ්‍රද්ධාවක් එනවා. ඒ ශ්‍රද්ධාව තමයි මේක ගැන හොයන්න ඕනකම. අපිට දැනට තේින්නේ එහෙනම් මේකේ මොකක් හරි ඇත්තක් ඇති පොඩ්ඩක් හොයලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආයතන ගිනි අරන් තියෙන්නේ ගිනි ගොඩ. මොකද මෙහෙම කිව්වේ කියලා අන්න හොයලා බලන්න කියනවා. තාම තේින්නේ නැහැ ගිනි අරන් කියලා නේද? එහෙම කිව්වේ ඇයි? එහෙම ඒක අවබෝධ කරන්න නම් බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද ඔබ බලන්න කිව්වේ? අන්න හොයන ධර්මයේ හොයන. හරි. ගිනි අරන් කිව්වනම් ඇයි එහෙම කිව්වේ? ඒකට හේතුවක් තියෙන්නේ නැහැ. නිකම්ම කියන්නේ. නේද? බුදු කෙනෙක් නිකම් වචන නාස්ති කරන්නේ නැහැ. මේක ඇත්ත ඒ විදිහටම තියෙන හින්දා තමයි බුදු කෙනෙක් එහෙම දේශනා කරන්නේ. අන්න ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තමයි Tamanට මාර්ගයේ වඩන්න ඕන වෙන පළවෙනි දේ. පොඩි විශ්වාසයකින් කියන්නේ අන්ධව විශ්වාස කරනවා නෙවෙයි. කියලා තියෙන්නේ මේක මොකක් හරි ඇත්තක් ඇති කියලා හොයලා බලනවා. හරි? අන්න හොයන්න ඕනකම එනවා. ඒක එන්නේ ශ්‍රද්ධාව. ඒක පිළිගත්තේ නැත්නම් පොඩි විශ්වාසයක්වත් නැත්නම් මොන බොරුද ඔය කියන්නේ කිව්වහම හොයනවද ඊපස්? නැහැ. උත්සාහයක් ගන්න හිතෙනවද? නැහැ. වීරිය කරන්න හිතෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැත්නම් ඊරය කරන්න හිතෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඊරය කලේ නැත්නම් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. දැන් ඔබ ගැන හෙව්වේ නැත්නම් ඒක ගැන නුවණක් ඇති වෙන්න විදිහක් නැහැ. ශ්‍රද්ධාව, ඊරය, ප්‍රඥාව. ඔය තුන එකතු වෙන්න ඕන. එතකොට ඊළඟ වඩන්නේ මොනවද? සතියයි සමාධියයි. මෙතන මේක දකින්න හොඳට සිහිය පිහිටන්න කියන බුදුරජාණන් මොහොතේම අවධානය තියාගන්න. මොකද්ද මේ කියන්නේ? සතිය. සතිය තියන්න බෑ සමාධිය නැත්තම්. හිත කලබලයි තමන් කියන දේ අහන්න නැතුව එහෙම හෙදුනවා සතියක් පිටින්න්නේ කොහෙද? නෑ සමාධිය අවශ්‍යතාවය. ඔන්න ඔය කරුණු පහ. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඔය පහ අත්‍යවශ්‍යය. ඔය පහ තියෙන කෙනා තමයි මාර්ගයට වැටෙන්නේ. ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය ප්‍රඥා. ඔය පහ තමයි කෙනෙක් මාර්ගයට වෙන්න අවශ්‍ය කරන දේවල් ටික. හැබැයි මේවා අන්ධව පිළිගන්න නෙමෙයි මේ කියන්නේ. ඔය අනුමින් හොයන්න. නේද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඔය එක කෙනාගේ එක එක මට්ටමක තියෙනවා. එකෙක් කෙනාගේ ආපු සංසාර පුරුදු චරිත ලක්ෂණ අනුව සමහරුගේ වීර්යය අඩුයි හරි කම්මැලි. හරි ශ්‍රද්ධාව නම් බොහෝම තියෙනවා. යාන්තම් මොනව හරි මලක් කවුරු හරි කඩනකොටම අනේ සාදු කියලා කියනවා. ශ්‍රද්ධාව තියෙන ඕනවට වඩා. ඒ වුණාට ප්‍රඥා පැත්ත අඩුයි හරි කම්මැලි. වීර්යය සාධුතිය කියා හිටියන් නිවන් අවබෝධ වෙයි කියලා ඔහි ඉන්නවා. ප්‍රඥාව තියනද ඒකට? නැහැ. තව කෙනෙක්ගේ ශ්‍රද්ධාව පැත්ත ඇත්තෙම නැහැ. බුදුමැදුරට ගියත් වඳින්න හිතන්නේත් නැහැ. ඈ මම වගේ ටික. ශ්‍රද්ධාව පැත්ත අඩුයි හැබැයි ප්‍රඥාව වීර්යය රෝමය ටික මොන කාරේ නා සාහි වීම. ඉතින් ඒක එක්කෙනාගේ චරිත ලක්ෂණ. දැන් තමන් අඳුරා ගන්න ඕන මේ මේක නේ අඩු. මේ පහෙන් මේ කාඩේ. නැහැ ඒක වැඩි කරගන්න මොනවද ටිකක් උත්සාහය දන්න ඕන මොන පැත්ත දියුණු කරන්න. සතිය නැහැ, සමාධිය නැහැ. වෙන වෙන ඒවා තිබුණාට සමාධිය නැහැ. මම මොකද කරන්නේ? මොනින් බලන්න? සමාධිය නැත්තම් සමාධිය හදාගන්න අවශ්‍ය දේවල් වල යෙදෙන්නව. මොකද මේ පහම අවශ්‍යයි මාර්ගයකට. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් Tamange අඩුව ඔය එකක් හරි කීපයක් හරි වෙන්න පුළුවන්. මේ අඩුපැත්ත හොයාගන්න. මේ මගේ සමාධිය නැහැ. කියලා පේනවනම් ඉතින් නේද සමාධිය ටිකක් දිනු කරගන්න වෙනවා. එහෙ නැත්තම් සතිය නෑ. නේද සතිය දිනු කරගන්න වෙනවා. ඒකට උත්සාහය ගන්න වෙනවා. නේද? ඒක වෙදෙනකොට තමයි දැන් ওই පහ හොඳට සම්පූර්ණයි. ওই පහ මුලින් ඉන්ද්‍රිය පහක්. ඉන්ද්‍රිය කියන්නේ ඒවා වඩන්න ඕන. පංච ඉන්ද්‍රිය. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඔකට කියන්නේ මොනවද? පංච ඉන්ද්‍රිය. ඔය ටික වඩනකොට ඊළඟට ඒවා බල පහක් වෙනවා. බල කියන්නේ තමන්ව ඒකේ ඉස්සරහටම ගෙනියනවා. එතකොට කාටවත් බෑ නවත්තන්න. ඉන්ද්‍රිය මට්ටමේදී පුළුවන් නවත්තන්න. භාවනා කර ගන්න. ওই භාවනා වැඩන්නේ නැහැ. අර හොඳ ටෙලිග්‍රෑම් එකක් තියෙන ගිහින් බලමු කියලා. ඉතින් යනවා. අර බර්ත්ඩේ පාටියක් නේද? භාවනා කරන්න ගිහින් කොහොමද? ඉතින් ඒකට දුවනවා. අරෝ මේවා කියුවහම ඔය පස්සේ දුවනවා නෑ ඉන්ද්‍රිය බල වෙලා නෑ ඒක බල වෙලා තිබුණා නා හොයා යන්න මම මේකට බලය
වෙන අරමුණක් එනකොටත් අර මතක් වෙනවනම් මේ
ඉන්ද්‍රිය පහ බල පහක් වුණාට පස්සේ වෙන අයට බෑ තමන්ම නවත්තා ඔයාට ඕන නම් පාටියට යන්න මම නම් භාවනාවට යන්න ඉන්ද්‍රිය මට්ටමේ තියෙන කෙනා ඌ ඔබ භාවනාව නම් හැම සතියෙම තියෙනවා මේ බර්ත්ඩේ පාටි අවුරුද්දකට එකයි. අද උකට ගිහිල්ලා එහෙම. අන්න ඉන්ද්‍රිය මට්ටමේ කෙනා යනවා. ඇදලා ගන්න පුළුවන් අනිත් අයට යාළුවන්ට පුළුවන්. බලයක් නැහැ. එහෙම නැහැ මේකට තමයි මොකද කියන්නේ. ඉන්ද්‍රිය මට්ටමේ තියෙනකොට ඒක වැනිනවා. තව කෙනෙකුට පුළුවන් වෙනස් කරන්න.
වෙන අරමුණක් එනකොටත් ඒක සිහි ගන්නවා නම් හරි සත්‍ය බල වෙලා නේද?
එතකොට බලය. දැන් ඔන්න දැන් හැමදාම භාවනා කරන කෙනාට ඔන්න අද මොකක් හරි වෙලා භාවනා කරන්න වෙන්නේ. නะ කලබල වෙලි. දැන් ඉතින් සාමාන්‍ය කෙනාට කමන්නේ ඔය එක දවසක් භාවනා කරාට මොකද වෙන්නේ? ඒ ඉන්ද්‍රිය මට්ටමේ. දැන් සමාධියේ බලයක් වුණ කෙනාට හෙන්නේ දැන් ඇඟට අමාරුයි උළුවට අමාරුයි මේකට නම් පොඩ්ඩක් භාවනා කරන්නම ඕන වෙන මොනවා කළත් හරියන්නේ කොහොම හරි ගාඩිය ළඟ ඈභාගයක් විතර ඉන්නවා කොච්චර වෙලද තිබුණා. අන්න එතකොට එයාගේ එක බලයක් වෙනවා. මේ නවත්තන්න දෙන්නේ. ඈ ඉන්ද්‍රිය මට්ටමේ නෑ මේ රූප අදෙනකලට කවන්නේ ඔය ටික කරන්න බැරි. කල්ලා. මාත් දැකලා ඇති ඉතින් ඔබ කරන කාර්යයේ හොඳට සමාධිය තියෙන කෙනාට ඒක කරන්නම ඕන. ඒ බලයක් වුණ මට්ට. සතිය වඩන කෙනාට වෙලාවක් ඕනේ නැහැ. දැන් හුස්ම ගන්න වෙලාවක් ඕන. අනේ මට වෙලාව නැහැ කියනවා. මට වැඩ තියෙනවා පස්සේ හුස්ම ගන්න ඕන කියනවා. සතිය වඩන කෙනා ඒ වගේ. හුස්ම ගන්න වෙලාව තියෙනවා නම් සතිය පිටන්නත් වෙලාව තියෙනවා. එන මොන වැඩේ කළත් තමයි. නේද? මේක පුරුදු කරන්න ඕන නිකන් එන්නේ නැහැ. ඩ්‍රයිවිං සරේ හැටි මතක් කරලා සිය පිහිටන්න. වෙලාව නැත්තේ ඉතින් තාම අර ඉන්ද්‍රිය මට්ටම. බල මට්ටමට ඇවිල්ලා නැහැ. මෙහෙම ආයෙත් වෙලාව නැහැ. කන්න බොන්න වෙලාව තියෙනවා, නිදා ගන්න වෙලාව තියෙනවා, හුස්ම ගන්න වෙලාව තියෙනවා, අර මේ පාටි වලට යන වෙලාව තියෙනවා, දරුවෝ බලන්න වෙලාව තියෙනවා, ආරෝණය කරන්න වෙලාව තියෙනවා, ලෙඩ වුණාම බෙහෙත් ගන්න වෙලාව තියෙනවා. පොඩ්ඩක් සතිය පිහිටන්න කිව්වොත් තමයි වෙලාව. පොඩ්ඩක් සමාධිය වඩන්න කිව්වොත් අනේ කොහෙද වෙලාව ඕවා. අනේ කොක්කොටම වෙලාව තියෙනවා. මේකට විතරක් වෙලාවද නැහැ. භාවනාවට විතරක් වෙලාව නැහැ. අනිත් ඔක්කොටම වෙලාව තියෙනවා. කොහෙන් හරි හොයා ගන්න. තමන්ගේ සිහිය පිටන්න කිව්වොත් ඕවට කොහෙද වෙලාව තියෙන්නේ. විත කොච්චර වැඩ තියෙනවා. ප්‍රඥාපත්ත අඩු. ප්‍රඥාව තියෙන කෙනාට ඕන වෙලාවට වෙලාව හොයා ගන්න පුළුවන්. වෙලාව නැහැ කිව්වට අලුකෙක් කෙනා එක්ක කතා කර කර ඉන්න නම් පැය ගණන් වෙලා තියෙනවා. මේ පොඩ්ඩක් තමන් දිහා බලාගෙන මේ දැනෙන්නේ මොනවද කියන්නේ ඌකට කොහෙද වෙලාව. ප්‍රඥායෙන් බලන්න. ඒවා ඉතින් ඒ තම තමන්ට ඕනනම් කරගන්න නැත්නම් ඉතින් සසරේ යන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් බලගිරීමක් නැහැ. මේ අපි ඉතින් පෙන්නනවා. දැන් බලමු. ඔව්. කාටවත් බල කරන්නේ නැහැ. ඕනනම් සසරේ යන්න නැත්නම් කැමතිනම් පොඩ්ඩක් මේක ගැන හොයන්න. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද මේ ආයතන ගිනි යන ඇවිලගෙන තියන්නේ ඇවිලගෙන තියෙන්නේ ඇයි ඇහැ ඇවිලගෙන තියෙනවා කියන්නේ අපි මෙච්චර ආස කරන ඇහැ ඇහැක් වගේ නේ පරිස්සම් කරන්නේ නේ මෙච්චරම ආසාවෙන් පරිස්සම් කරන ඇහැ බුදුරජාණන් වහන්සේ කියන ගිනි ගොඩක් කියලා ඉන්දර කියනකොට තේරුම් ගන්න තමම පුච්චල මරණ තැන. කලගැටිය වගේ. ඇහැ අපිව විනාශ කරන, දුකටපත් කරන. මේක ඇහැ ඇවිලගෙන තියෙන්නේ. මේක හැබැයි දේශනා කළේ අපි වගේ අයට නෙමෙයි. අපිට ඇත්තට ගින්දරේ වැඩක් නැහැ නේද? ඒ කාලේ හිටිය ගිනි දෙවියෝ පුදන අය. ගිනි දෙවියෝ පුදලා තමයි නිවන් අවබෝධ කරන්න පුළුවන් කියලා දැඩිව විශ්වාස කරපු කොටසක් හිටිය. ජකිල අහලා තියෙනවද? ජකිල. ඒගොල්ලෝ ගිනි දෙවියෝ පුදපු අය. ඉතින් ගින්දරට දානවා අරවා මේවා. මොකටද? නිවන් දකින්න දුක නැති කරලා. ඒගොල්ලෝ ගින්දර හොඳට විශ්වාස කරනවා. ඒ වගේ අයට ගින්න උපමා කරලා දේශනා කරනකොට ඒක අවබෝධ වෙනවා වැඩි. අපි ඒ ඒ මට්ටමින් ඕක බලන්න. දැන් අපි දකින්න ඕන ගින්දර කියනකොට මහා දුකටපත් කරන දෙයක් කියන මට්ටමින් දකින්න. ඒ කියන්නේ මහා දුකකටපත් කරන දෙයක් කියන එක තමයි මේ බුදුරජාණන් වහන්සේ මොන අවබෝධ කරන්න ඕන හදා. මොකද දැන් හැට මරණ මොහොතේ තව එකක් කල්ල නොගන්නනේ. දැන් හදන්නේ නේද? නැවත උපදින්න නැතුව ඉන්න නම් මේ ඇහැ ක්‍රියා කරන්නේ නැති වෙනකොට තව ඇහැක් අල්ල නොගන්න මට්ටමට එන්න ඕන. එතකොට මේ ඇහැ අපිව මහා දුකටපත් කරන දෙයක් කියලා දැක්කොත් එදාට තමයි ඕක අල්ලගෙන වෙනෙන්නේ ආසන කරන්නේ කැමැති නොවෙන්නේ තණ්හා නොකරන වෙන කිසිම විදිහක් නැහැ ලොකු අවබෝධයක් කියනවා නැහැ මහා දුක් ගොඩක් හිතේ නෑ නැහැ ඇහැ දුකක් කියනනේ ඇහැ කන නාසය දිව ශරීරයේ දුකක් කියලා හිතනවා ඕක පරික්ෂාන් කරගන්න තමයි ඔක්කොම කරන්නේ නේද බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා දුකක් කියලා. කොහෙද එහෙම කියලා දෙන්නේ? එහෙ දුකක් කියලා කියලා දෙනවා. අහලා නැහැ. මම ඔය එක තැනක් කිව්වේ. ඔය අහලා නැද්ද ඊට කලින් එහෙ දුකයි කියලා? තව කියන තැන තියෙනවා දැන් ඇහැ තිබුණොත් තමයි අපේ දෘෂ්ටි ඇති වෙන්නේ චක්කුම් වික්කවේ සති එවන් දිට්ඨින් උප්පංජති මහණෙනි මේ ඇහැ තියනවා නම් එතකොට තමයි මේ එක එක දෘෂ්ටි උපදින්නේ චක්කුම් වික්කවේ සති ඇහැ තියනවා නම් එක එක දෘෂ්ටි උපදිනවා දෘෂ්ටි කියන්නේ මිත්‍යා දෘෂ්ටි කන තියනවා නම් එක එක දෘෂ්ටි උපදිනවා. නාසය තියනවා නම් එක එක දෘෂ්ටි උපදිනවා. මේ දෘෂ්ටි වලින් තමයි සසර ගෙනියන්නේ.
ඇහැ
තියනවා නම් කන තියනවා. ඇහැ තියනවා නම් කන තියනවා. එහෙම කියපු තැන තියෙනවා. ඊළඟට ඇහැ කියන්නේ මොන જાතියට දහුවෙන්නේ ඇහැ? පංච උපාදාන ස්කන්ධේ. රූපද වේදනාද සංඥාද සංකාරද විඥානද රූප එහේ කියන්නේ රූපේ නේද රූප උපාදාන ස්කන්ධයේ සැපද දුකද
දුක
කොට හැට ආස කළොත් පහට උපාදාන කළොත් සැපද දුකද දුක වෙනවා නේද රූප උපාදානයේ දුකයි කියලා දේශනා කරලා තියෙනවා නේද එතනෙනොත් තේරුම් ගන්න ඕන ඇහැට යම් කිසි ඇලීමක් ආසාවක් තියෙනවා ඒ දුක. කන කියන රූපයට යම් කිසි ඇලීමක් ආසාවක් තියෙනවා ඒ දුක. නාසය, දිව, ශරීරය ඔය රූප නේද? එතකොට ඔය රූපස්කන්ධයට යම් කිසි කැමැත්තක් උපාදානයක් තියෙනවා නම් ඒක දුක කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. අපට අවබෝධ වෙලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නේ. ඇහැ අල්ලගත්තොත් දුකයි. කන අල්ලගත්තොත් දුකයි. ඒ රූප උපාදාන ස්කන්ධයේ දුකයි කියන්නේ මොකක්ද? ශරීරය අල්ලගත්තොත් දුකයි. රූපය උපාදාන කළා. රූපයට කැමති වුණා, තණ්හා කළා. මම වගේ කියලා ගත්තා. රූප උපාදාන. අපේන දුකයි කියලා දේශනා කරලා තියෙනවා. එනෙන් නම් කියනවා පංච උපාදාන ස්කන්ධය තමයි දුක. ඇහැ දුකද හෙවොත් එහෙම දන්නේ. රූපය නම් දුකයි කියලා කියනවා. ලෝකය නම් දුකයි කියලා කියනවා ලෝකය. ලෝකය කියන්නේ මොකක්ද? එහෙන් දකින රූප වලින් නේද ලෝකය හදාගෙන තියෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ලෝකයේ පවතින දුකම දුකෙන් තොර ලෝකයක් නෑ. විඥානය එහෙමත් කියලා තියෙනවා මේ ඊට කලින් මේ රූපයෙන් පටන් ගන්නවා නේ. රූපයට නේද අයිති ඇහැ. රූපයට නේද අයිති ඇහැට පේන දේවල්. ඇහැ රූපේ බාහිර ලෝකයක් රූපේ. ඕ රූපයට තණ්හා කළොත් රූප උපාදාන ස්කන්ධය. ඒක සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. හරි ඒ ඔක්කොම තමයි මම අර තව තව පැති වලින් කිව්වේ ඇහැ විඳගෙන තියෙනවා නේද කන විඳගෙන තියෙනවා දින්ද දුකයි කියන එක මේ පෙන්නන හැබැයි සසර යන සත්වයට කොහොමද පෙන්නේ ඇහැ සැපයි, කන සැපයි. මං කියවනේ කලගැටියට ගින්දර වෙන්නේ කොහොමද? සැපයි. සැපයි කියලා පෙන්වනහම ඒක තමයි ඇදෙන්නේ, තණ්හා කරන්නේ, ඇලුම් කරන්නේ. දැන් අපි ඇහැ කන නාසය දිව ශරීරය සැපයි හොඳයි කියලා හිතුවහම ඕක තමයි ඇලුම් කරන්නේ. නේද? ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ මේ සසර යන සත්‍යය. දුක දුක විදිහට දකින්නේ දුක් දේ සැපයි කියලා දෘෂ්ටිගත වෙනවා. ඒ හින්දා ඒ සැප පස්සේ ඒක උනා. ඉතින් සසර යන ආයෙයි දුනේ. එක දුන්න නැත්නම් තමයි බුදු. ඇහැ කන ආසේ දිව ශරීරයට ඇලුම් කරනකන් නැවත ඉපදුන් නැත්නම් තමයි පුදුම වෙනවා. ඉපදුනාට නෙමෙයි. නේද? කැමැත්ත තියෙන දේ ලැබෙනවා අල්ල ගන්නවා. කැමති වෙන්නේ ඇහැ කන ආසේ දිව ශරීරය තියාගන්න නම් ඒව පරිහරණය කරන්න නම්. ඒක ලැබෙනවා. ඇයි ඒක ලබා ගන්නනේ වැඩ කරන්නේ? මම කැමති වෙන්නේ ගින්දර තව තව උලවන්න ඕන හින්දානේ දර එකතු කරන්නේ. නේද? ඔව්. මේ වචනෙන් කිව්වට වැඩක් නැහැ. මට නම් ආයෙ උපදින්න ඕනේ නැහැ. මට ඇහැ කන නාසය නම් ඕන. ආයි උපදින්න නම් ඕනේ නැහැ. ඒකට ඇහැ කනක් නාසයක් දිව ශරීරයක් නම් ඕනේ. උපදින්න නැතුව හිටියොත් තමයි පුදුමේ. ඕක නිකන් වචනෙන් කියලා හරියන්නේ නැහැ. මේක අවබෝධයෙන් දකින්න ඕන. අවබෝධයෙන් දැක්ක දවසට ඔන්න අතාරයි. මේ ගින්දර දුකටපත් කරන දෙයක් කියලා නුවණින් දැක්ක දවසට ඒකට ඇදිලා යන එකක් නැහැ. සංහා කරන එකක් නැහැ. හරි. ඒකට මේ ඇහැ අපි දුකටපත් කරන දෙයක් කියලා යම්කිසි දවසක අවබෝධ වුණොත් ඇහැට සංහා කරන එක නවත්තා. වෙන විදිහක් නැහැ. කන අපිත්ව දුකටපත් කරන දෙයක් කියලා අවබෝධ කරගත්තොත් කනට තණ්හා කරන එක නවත්තයි. නේද? එහෙම නැතුව කටපාඩම් කරගත්තට නම් නවත්තන්න බෑ. නුවණින් දකින්න වෙනවා. තමන් තුලින් දකින්න. මේක දුක මේ බුදුහාමුදුරුවෝ කියපු හින්දා නෙමෙයි. තමන්ගේ නුවණින් ප්‍රත්‍යක්ෂ වුණ දවසට ඇලුම් කරන්න නැතුව ඉඳි. නැතුව ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වට වැඩක් නැහැ. කරන්නේ මම ඔක අල්ලගන්නේ නැහැ.
සැබවින්නේ
තමන් තුළින්
අවබෝධ
කරගන්නවා. ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ ඒකයි. දැන් දුකයි කියන එක පෙන්වන්න කරන්න ඕන මොන විදිහකටද කියලා. ඒ පෙන්වන්න කරන විදි එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. තමන්ගේ ධන තමන්ගේ ප්‍රඥාව. ගන්න ඕන අවබෝධය අර වගේ දෙයක්. නේද? මේක ඇවිල්ලාගත්තු දෙයක්, නින්දර දුකටපත් කරන දෙයක්, මහා දුකක් කියන අවබෝධය තමයි එන්නේ අපට. නැත්තෙත් ඕක. මේ අවබෝධය නැත්තේ අපේ මුලාව හින්දා, ප්‍රඥාව අඩුකම හින්දා, ඇත්ත ඇති හැටියට දකින්නේ නැති හින්දා. අන්න බුදු කෙනෙක් වෙන්නට වෙනවා. ඒකට පෙර නොයසූරු ධර්මතාවය උතන තියෙනවා. දුක් දේ දුක විදිහට දකින එක දුක්ඛේ ඥාන බුද්ධ ඥාන. අපිට නැති ඥානයි. අපිට තියෙන දුක්ඛේ අඥාන. බුදුහාමුදුරන්ගේ ඥානෙ දුක්ඛේ ඥාන, බුද්ධ ඥාන. ඉතින් ඔබට වැඳ වැඳ ඉන්නේ. ඔක ඇති කරගන්න බලන්නේ. මේ බුද්ධ ශ්‍රාවකයා ඔක ඇති කරගන්න උත්සාහ කරනවා. දුක්ඛේ ඥාන. පෙර නොයසු විරු ධර්මතාවය බුදු කෙනෙක් මේ ලෝකයට පෙන්වලා දුන්න ධර්මතාවයයි අවබෝධ කරගන්න. දුක්ඛේ ඥාන කියන්නේ මේ අපි හිතන් ඉන්න දුක නෙමෙයි. පෙර නොයසු විරූ ධර්මතාවයක්, මහ ගැඹුරු දහමක් මේ පෙන්වන දුක පිළිබඳ ඥාන. දුක පිළිබඳ ඥානය නැතුව ඉතුරු ටික කෙරෙන්නේ නැහැ. පළහැතියට දැල්ල දුකයි කියන ඥානෙ නැතුව වෙන මොනවා කිව්වත් ඕකට ඇදිලා එන එක නවත්තන්න පුළුවන්. අපි කොච්චර දැලක් දැම්මත් ඕක අස්සෙන් හරි රින් ගන්න බලන්න. නේද? කිමිනියක් දැම්මත් අර කොහෙන් හරි ඉඩක් තිබුණොත් ඔතන ඉන්නකට. එහෙම නවත්තන්න බෑ. ඇයි? දුක්ඛේ ඥානක් කියන එක නෑ. දුක්ඛේ අඥාන. දුක සැපයි කියන ඥානෙ තමයි යාට තියෙන්නේ. විපල්ලාසය. දුක් දේ සැප හැටියට පේනවා විපර්යාසය. මේ සසරේ යන සත්‍යයට දුක් දේ සැපයි කියන විපරීත ඥානය විපර්යාසය. සතර විපල්ලාස කියන්නේ මොනවද? දුක් දේ සැප හැටියට පේනවා. අනිත්‍ය දේ නිට්ටය හැටියට පේනවා. අනාත්ම දේ ආත්මයි කියලා හිතෙනවා. අසුභ දේ සුභයි කියලා හිතෙනවා. ඒක සතර විපල්ලාස. මේ සසර යන සත්වයා ඉන්නේ ඔය විපල්ලාස හතරේ. කියන්නේ ඇත්ත අනිත් පැත්ත හරවලා දකි. ඇත්ත ඇති හැටියට පේන්නේ අභූත ඥානෙ නෑ. ඇත්ත ඇති හැටියට දැන ගැනීම තමයි යථාභූත ඥානෙ. සසර යන සත්වයා ඉන්නේ ඔය විපල්ලාස හතරේ. අනිත්‍ය දේ නිට්ටයයි කියලා දකිනවා. දුක් දේ සැපයි කියලා දකිනවා. අනාත්ම දේ ආත්මයි කියලා දකිනවා. අසුභ දේ සුභයි කියලා දකිනවා. ඒකට ඇහැ අසුභ වුණාට අපි දකින්නේ සුභයි කියලා. කන නාසය දිව ශරීරය. මේ අසුභ වුණාට අපි දකින්නේ සුභයි කියලා. ඒ හින්දා තමයි ආස කරන්නේ නේ. ඇලුම් කරන්නේ අල්ලගන්න. නැවත උපදින්නේ ඔය ආස කෙරෙන තණ්හාව නේද? මේ මොහොත බැලුවහම අපිට ඊළඟ මොහොතේ ඇහැ පාවිච්චි කරන්න තණ්හාවක් තියෙනවනම් ඇහැක් ලැබෙනවා. ඒක ස්වභාවය. අපි ඊළඟ මොහොතේ කනක් පාවිච්චි කරන්න ආසන කනක් ලැබෙනවා. ඔය ආසාව ඉතුරු නැතුව නිරුද්ධ වෙන තාක් කල් ඕව ලැබෙන. ආය ආය අපි හදාගන්න. ඇයි ආස කරන්නේ? ඒවා හොඳයි, සැපයි, සුභයි එහෙම හිතන. කැමති වෙනවා ඒක. අපි රූපයට හරි ආස කරා. රූපේ කිවහන් තේරුම් ගන්න ඇහැ කන නාසය දිව ශරීරය. ඊළඟට ඒවට අරමුණ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඔක්කොම රූපයට අයිති, රූපස්කන්ධයට අයිති. නේද? ඇහැ කන නාසය දිව ශරීරය කියන පහයි ඒවට අරමුණ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහයි. අභ්‍යන්තර ආයතන පහයි, බාහිර ආයතන පහයි. ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගන්ධ, දිවට නම් රස, කයට නම් ස්පර්ශ. වශයෙන්ම රූප රූප ලෝකයට අයිති දේවල්. අපි කියන ලෝකයට අයිති දේවල්. ලෝකේ කියලා දෙයක් හිතනවා නම් ওই ටික තමයි ඒ ලෝකෙ තියෙන්නේ. පැහැදිලිද? ලෝකේ කියලා දෙයක් හිතනවා නම් මේ ඇහැට පේන දේවල් ටික කොහොම වෙයි? කනට ඇහෙන දේවල් ටික කොහොම වෙයි? නාසයට දැනෙන ගඳ සුවඳ සේරම ওই ලෝකෙ තියෙනවා. දිවට දැනෙන රස සේරම ওই ලෝකෙට අයිති. කයට දැනෙන ස්පර්ශ සේරම ওই ලෝකෙට අයිති. ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙන ටිකත් ওই ලෝකෙට අයිති. ලෝකේ එක ලෝකෙට අයිති දැක්ම. ඒකට තමයි ආස කරන්නේ. ලෝකෙ නිදීමක්, ලෝකෝත්තර වීමක් නෙවෙයි. ලෝකෝත්තර කියන්නේ ඔය ලෝකෙ ඉක්මවා යන දැක්මක්. ලෝකෙන් නිදීමක්. හරි. එතකොට මේ ඔන්න ඔය ටික දකින්න අවශ්‍ය ධර්මතා තමයි දැන් බුදු කෙනෙක් ඊළඟට විස්තර කර කර දේශනා කරා. ඇහැ කියන එක ඇහැට අරමුණු වෙන රූපය. ඒ නිසා හටගන්න විඥානය. ඇහැයි රූපෙයි විඥානයයි හින්ද තමයි මොනවා හරි ඒ ඇහෙන් දැකීම සිද්ධ වෙයි. දැකීම කියන ක්‍රියාව සිද්ධ වෙයි. එකට නමක් දෙනවා චක්කු සම්පස්සේ කියලා. ඔයාලට අවශ්‍ය නම් පොඩි විවේකයක් කරන්න. අමාරුයි යන්නේ.